මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
රාජිවස්තුක ශීලයේ සමාදන් වෙන්න. නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගතද්ධිනෝ විසෝකස්ස විපාමුත්තස්ස සබ්බදි සබ්බගන්ථපහීනස්ස පරිලාහෝ නරිජ්ජතිති. සදහවක් පින්නතුනි, අද මේ වෙසක් පෝය දවස මහා කාරුණික තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම ගුණස්කන්ධය සිහියට නගා ගන්න දවසක් බව අපි කවුරුත් දන්නවා. ඒ තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය වුණේ මේ අති දීර්ඝ සංසාර ගමනේ කෙළවර කරගන්න ප්‍රතිපත්ති මාර්ගය පහදා දීමයි. මේ මුළු මහත් ලෝක ධාතුවේ ඊට වඩා ශ්‍රේෂ්ඨ සිද්ධියක් සිදු වෙලා නැහැ, සිදු වෙන්නේත් නැහැ. අන්න ඒක නිසා අපි කවුරුත් මේ වෙසක් දවස ඉතාමත්ම උතුම් දවසක් හැටියට සැලකනවා, අනුස්මරණීය දවසක් හැටියට සැලකනවා. මේ කවුරුත් දන්නවා වෙසක් දවස හා සම්බන්ධ කරගෙන බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිද්ධි තුනක් අපි සිහිපත් කරන බව. උපත, බුදු වීම, පිරිනිවන් පෑම කියන එක. මේක සිද්ධි තුනක් හැටියට පෙන්වනට පින්නතුනි, ඇත්ත වශයෙන් බලනවා නම් එකම සිදුවීමක අවස්ථා තුනක් හැටියට සැලකුවත් වරදක් නැහැ. අප වෙනුවෙන් දීර්ඝ කාලයක් බෝධිසම්භාර පිරුවේ බෝධිසත්වයන් වහන්සේ, මේ අපගේ බුදු පියාණන් වහන්සේගේ අවසාන උත්පත්තිය සිදුවීමත්, ඒක අවසාන උත්පත්තිය බව බුද්ධඥානයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමත්, ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අනුව උන්වහන්සේගේ සසර ගමන කෙළවර වීමත් කියන සිද්ධි තුනයි අපි මේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම කියන සිද්ධි තුනෙන් සමරන්නේ. ඉතින් මෙන්න මේ සංසාර විමුක්තිය පිළිබඳ අදහසම මතු කර දෙන වටිනා ධම්මපද ගාථාවක් තමයි අපි අද මාතෘකා වශයෙන් තැබුවේ. මේ ගාථාවට අදාළ නිදාන කතාව බුද්ධ චරිතය පිළිබඳ මේ පින්නතුන්ට සංවේගයක් උපදවන අන්දමේ යම් කිසි සිද්ධියක් හා සම්බන්ධයි. අපි කවුරුත් අහලා තිබෙනවා දේවදත්ත ස්ථවිරයන් ගැන, බුදු පියාණන් වහන්සේගේ ඥාතිවරයෙක්. නමුත් කල්ප ගණනක් තිස්සේ අරගෙන ආපු යම් කිසි වෛර සිතක විපාක වාරයක් වශයෙන් බුදු පියාණන් වහන්සේගේ වයෝවෘද්ධ අවස්ථාවේදී ඉතාමත්ම භයානක අන්දමින් ක්‍රියා කරලා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය පවන් නැති කරන්න උත්සාහ දැරූ කෙනෙකු බව මේ හැම දිනක්ම අහලා ඇති. ඒ පිළිබඳ සිද්ධි දක්වන්නේ මෙහෙමයි. දේවදත්ත ස්ථවිරයන් ඒ පැවිදි වුණු ළඟදීම අභිඥා බලය ලබා ගත්තා. නමුත් ලෝකෝත්තර தත්ව කිසිවක් ලබා ගත්තේ නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය, එහෙම නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව ළඟ වෙනකොට මේ දේවදත්ත ස්ථවිරයන්ට ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. බුදු පියාණන් වහන්සේගේ කීර්ති යශස් ඒව පැතිරීම ගැනත්, අනිත් තමන් එක්ක පැවිදි වුණු අනිත් සංඝයා වහන්සේලාට ලාභ සත්කාර ලැබෙනව තමන්ට හරියට ලැබෙන්නේ නැහැ කියලා ලාභ සත්කාර ලබා ගැනීමට ලොකු ආසාවක් ඇති වෙලා, ඒ වෙනුවෙන් කරේ මොකද්ද? බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍ර රජාසත් කුමාරයා පහදවා ගන්න තමන්ගේ 이르දි බලය යොදාගත්තා. 이르දි ප්‍රාතිහාරයක් දක්වලා අජාසත් කුමාරයා පහදවගෙන ඒ මගින් නොයෙකුත් ලාභ සත්කාර ලැබෙන හැටියක් පිළිවෙලක් යොදාගත්තා. මෙහෙම ලාභ සත්කාර වැඩි වෙන්න පිරිස් වැඩි වෙන්න එක්තරා පාපී සිතුවිල්ලක් මේ දේවදත්ත ස්ථවිරයන්ට පහළ වුණා. මම බුදුරජාණන් වහන්සේට විශ්‍රාම දීලා මම ඒ සංඝයා වහන්සේලාගේ කටයුතු ඔක්කොම පවර ගන්න ඕන කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලුවා, දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ වයස්ගත වෙලා පැත්තකට වෙලා ඉන්න, මට බාර දෙන්න ඔය සංඝයා වහන්සේලා කියලා. බුදු පියාණන් වහන්සේ ඒකට කිව්වා, මේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ අගේ අග්‍රශ්‍රාවකීන්ටවත් මම නොදෙන මේ සංඝයා වහන්සේලා පිළිබඳ පැවරීම අනුඹට දීම සුදුසු නෑ කියලා කිව්වහම ඒකෙන් කිපිලා ද්වේෂයක් ඇති කරගෙන ඊළඟට උත්සාහ කරා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න. ඒ වෙනුවෙන් ඊළඟට යෙදුවා සියුම් උපක්‍රමයක්. අජාසත් කුමාරයා ළඟට කිට්ටු වෙලා ඉතාමත්ම සියුම් උපක්‍රමයක් යෙදුවා. දුනුආයන් කාණ්ඩයක් යවලා බුදු පියාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට විදින්න සලස්වලා ඒක කූට උපක්‍රමයක් හැටියට රහසිගතව කෙරෙන ආකාරයක් ඉතාම සියුම් උපක්‍රමයක් යෙදුවා. මරණ අයත් ඉතිරි වෙන්නේ නැති ආකාරයට. එතකොට ඒක රහසක් හැටියට. නමුත් ඒක සාර්ථක වුණ නෑ. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජසට, තේජසේ බලයෙන් අර දුනුආයට විඳ ගන්න බැරි වුණා. ඊළඟට එපමණක් නොවේ, ඒකට යෙදුණු හැම කෙනාම බුදු පියාණන් වහන්සේ ළඟට 이르දි බලයෙන් බුදු පියාණන් වහන්සේ ගෙන්වාගෙන ධර්මයේ දේශනා කළා පහදවලා. එතකොට ඒ ප්‍රයත්නය හරි ගියේ නෑ දේවදත්ත ස්ථවිරයන්ගේ. ඊළඟට කල්පනා කරා, දැන් ඉතින් මමම මේ බුදුරජාණන් වහන්සේ නැති කරන්න ඕන කියලා ඒකම අර අජාසත් කුමාරයාට කිව්වේ, කොහොමද ඔබ විය රජු මරලා මගධ රාජ්‍ය ලබා ගන්න, මම බුදු රජ මරලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අජාසත් කුමාරයා ඒ විදිහටම ඒක දිග කතාන්තරයක් තමන්ගේ පිය රජුට වද දීලා මරලා ඒ රාජ්‍ය ලබා ගත්තා. තාම බැරි වුණා දේවදත්ත ස්ථවිරයන්ට ඒ අනිත් පැත්ත කරගන්න. ඉතින් ඊළඟට කරේ මොකද? බුදු පියාණන් වහන්සේ ගිජුකුළු පව්ව පාමුල වැඩම කරන අවස්ථාවේදී මේ දේවදත්ත ස්ථවිරයන් කඳ උඩට නැගලා මහා ලොකු ගලක් බුදු පියාණන් වහන්සේගේ හිස මතට පෙරළුවා. එතකොට ඒකම අර ගල් පර්වත දෙකක් පොළොවෙන් පැන නැගිලා, ඒක හාස්කමක් හැටියට දක්වනවා, බුද්ධ තේජසින් වුණු දෙයක් හැටියට ගල් කුළු දෙකක් උඩට පැන නැගිලා ඒ පර්වතය වැළැක්කුවා. නමුත් එයින් පැන නැගුණු පතුරක් ඒ බුදු පියාණන් වහන්සේගේ පිටිපතුලෙ වැදිලා බරපතල තුවාලයක් ඇති වුණා. තද ලේ ගන්න තුවාලයක් ඇති වුණා. ඉතින් සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ වැඩම කරගෙන ගියා, ගැඳවගෙන ගියා මද්ද කුච්චි මිගදාය කියලා කියන උයනට. ඒ පළමුනි රැය එතන මද්ද කුච්චි මිගදායේ ගත කරන අතරේ බුදු පියාණන් වහන්සේ අර තරම් දැඩි වේදනා, සාමාන්‍ය පුද්ගලයෙකුට ඉවසන්න බැරි තරම් දැඩි වේදනා, තමන් වහන්සේගේ සති සම්පජඤ්ඤ ඒ සිහිනුවණිනුත් සමාධි ශක්තියනුත් විමුක්ත, ඒ කියන්නේ අරහත් ඵල සමාධිය කියලා කියන නිවනටම අදාළ බුදු පියාණන් වහන්සේ ලබාගෙන තියෙන ලෝකයේ තියෙන ඉතාමත්ම උතුම්ම සමාධිය ශක්තියෙන් ඒ සියලු වේදනාවල් විඳ දරාගත්තා. කොයිතරම්ද කියතොත් කිසිම කැළඹීමක් නැතුව ඒව විඳ දරාගත්තා. ඒක දැකලා 700ක් දේවතාවරුන් රාත්‍රියේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ප්‍රශංසා කළ බවත් සඳහන් වෙනවා. මේ ශ්‍රමණ ගෞතමයන් මහා හස්ති රාජයේකි මේ තරම් බරපතල වේදනා කිසිම කැළඹීමක් නැතුව විඳ දරා ගන්නවායි, මේ තරම් කටුක තියුණු වේදනා. එහෙම නැත්නම් තවත් ඒ විදිහට එක එක කාණ්ඩ මහා සිංහ රාජයේකි, මහා ආජානීය, මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි කියලා ඒ විදිහට වර්ණනා කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට ඒකට උදාන ගාථා කියලා කියන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. තමන් වහන්සේගේ සංසාර විමුක්තිය සිහිපත් කරමින් මගේ දියුණු කරගත්තු සමාධියත් විමුක්ත වූ සිතේ ශක්තිය බලව කිසිම ඇලීමක් ගැටීමකින් තොරව, ඇලීම් ගැටීම් දෙකකින් තොරව උපේක්ෂාවෙන් මේ වේදනාවල් විඳ දරා ගන්න ආකාරය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට පසුවදා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කිව්වා තමන් වහන්සේ ජීවකාඹ වණයට කැඳවගෙන යන්න කියලා. එතකොට සංඝයා වහන්සේලා ජීවකාඹ වණයට ගෙන ගියාම බුදු පියාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයා ඉක්මනින්ම ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ පාදයට ඉතාමත්ම සැර බෙහෙතක් යෙදුවා ඉක්මනින් සුව වීමට. දැන් මේ කාලෙත් දන්නවනේ යම්කිසි සැර බෙහෙතක් යෙදෙනවා ඉක්මනින් සුවය ලබා දෙන්න. එතර බෙහෙතක් යොදලා නමුත් ජීවක වේදානන් කියන බුදු පියාණන් වහන්සේට ස්වාමීනි මම මේ නගරේ ඇතුළු නුවර එක්තරා රෝගියෙකුට බෙහෙතක් දීලා යාවේ, මට දැන් එතෙන්ට යන්න වෙනවා ආයේ, මම ගිහිල්ලා එනතුරු මෙන්න මේ වෙලුම, තුවාල වෙලුම එක එහෙම තියෙන්න අරින්න කියලා. එහෙම කියලා ජීවක වේදදිරුතුමා ඔන්න නගරයට ගියා. ගිහිල්ලා ඒ රෝගියාට ප්‍රතිකාර කළා. එන වෙලාව වෙනකොට නගරේ දොරටුව වහනවා. ඉතින් ජීවක වේදතුමාට එන්න බැරි වුණා. ඊළඟට එතන ඉඳගෙන බොහොම සාංකාවෙන් කල්පනා කරනවා, අපොයි දැන් භාග්‍යවතුන් වහන්සේ මම කොයිතරම් වැරදි වැඩක්ද කළේ, මේ සාමාන්‍ය කෙනෙක් හැටියට වගේ හිතලා බුදු පියාණන් වහන්සේට මේ වගේ සැර බෙහෙතක් යොදලා මෙහෙම ආවයි, දැන් මේ වෙලුම ගලවන වෙලාවේ කියලා ජීවක වේද මහත්මයා හිතන අතරේ බුදු පියාණන් වහන්සේටත් ඒ හිත පෙනිලා ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මේ ජීවක නගරයට ගිහිල්ලා දොරටුව වහපු නිසා එන්න බැරිව සිටිනවා, දැන් මේ වෙලුම ගලවන වෙලාවයි කියලා හිතනවා, ඒක නිසා මේක ගලවන්න කියලා. ආනන්ද හාමුදුරුවෝත් ඒ තුවාල වෙලුම ගැලෙව්වා. ඒ වගේම ඒ ගලමනත් එක්කම සම්පූර්ණයෙන්ම තුවාල සුව වෙලා, සුව එහෙම් පිටිම සුව වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඉඳා උදේ පාන්දර ජීවක වේදතිරුතුමා තාමත්ම වේගයෙන් ලොකු සංවේගයකින් දුවගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට රාත්‍රියේ දැවිලි එහෙම ඇති වුණාද මේ තුවාලය නිසා? වේද කෙනෙක් ආවා මේ මානුමේ කොහොමද සුව දුක් කියලා. දැන් මෙතන විශේෂයෙන්ම තමන්ගේ අඩුපාඩුවකුත් උනායි කියලා ඒ ලොකු පසුතැවිල්ලකින් යුක්තව සුව දුක් විමසුවාම ඔන්න බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අපි මේ මාතෘකා හැටියට තැබුවේ. බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ලෞකික මට්ටමින් නෙවෙයි, තුවාලයක් ඇති වුණාම එහෙම නැත්නම් සීතල උෂ්ණ ආදී දේවල් වල ඒ කායික පීඩන බුදු පියාණන් වහන්සේටත් කාටත් ඇති වෙනවා, ඒක ස්වාභාවිකයි. නමුත් ඒක තුලින් අර දැවිල්ල කියන වචනේ ගැඹුරු අර්ථයකින් බුදු පියාණන් වහන්සේ අරගෙන මෙන්න මේ විදිහේ මේ ගාථාව ප්‍රකාශ කළා. ගතද්ධිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදී සබ්බගන්ත පහීනස්ස පරිලාහෝ නවිජ්ජති. ඒකේ අදහස වශයෙන් ගන්න තිබෙන්නේ ගමන කෙලවර කළා වූ. ගතද්ධිනෝ විසෝකස්ස කියලා කියන්නේ ශෝකය නැති වූ, ශෝකයෙන් තොර වූ, එහෙම නැත්නම් ශෝකය නැති කරගත්තා වූ, ගමන කෙලවර කළා වූ, ශෝකයක් නැත්තා වූ, විපමුත්තස්ස සබ්බදී හැම ආකාරයෙන්ම මිදුණා වූ, හැම පැත්තෙන්ම මිදුණා වූ, සබ්බ ගන්ථප්පහීනස්ස සියලුම ගැට අතහැරියා වූ, ගැට වලින් මිදුණා වූ, ඒ ක්ෂීණ ආශ්‍රවයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට විමුක්ත වෙනාට පරිලාහෝ නවිජ්ජති, දැවිල්ලක් නම් නොවන්නේ, දැවිල්ලක් නැත කියලා ලෝකෝත්තර අර්ථයකින් බුදු පියාණන් වහන්සේගේ ගාථාව තමන් දැවිල්ලක් නැතුව හිටියා කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ කායික දැවිල්ල තිබුණාට මානසික දැවිල්ලක් නැහැ, සන්තාපයක් ශෝකයක් නැහැ කියන එකයි එතනින් පෙන්නුම් කරන්නේ ගාථාවේ. ඉතින් මේ ගාථාව තුළින් නුත් ඒ වගේම මේ කථාන්තරය තුලිනුත් අපිට යම් යම් දේවල් මේ බුද්ධ ධර්මයේ ඒ වගේම මේ ලෝකෝත්තර ධර්මයේ ඇති වටිනාකම තේරුම් ගන්න හොඳ සිද්ධි ගොඩක් මෙතන තිබෙනවා. දැන් අපි කථාන්තරය ගැන හිතලා බලනකොට දැන් දේවදත්ත ස්ථවිරයන්ගේ ක්‍රියාකලාපය මේ පින්නතුන් ඔය ජාතක පොත් එහෙම කියවපු මේ පින්නතුන් ජාතක කථාන්තර අහපු කවුරුත් දන්නවා. කල්ප ගානකට උඩදී අර සේරි වාණිජ වෙළඳ හැටියට එතකොට බෝධිසත්වයන් වහන්සේ කච්චපුත නම් හිටියේ සන්තලිය පිළිබඳ ප්‍රශ්නය නිසා සන්තලියෙන් තමන්ට අහිමි වෙලා ඒ කච්චපුත වෙළඳ අරගෙන යනකොට පස්සෙන් දිව්වා උදුර ගන්න. ඒක බැරි වෙනකොට ඊළඟට ලේ වමනය කළා මරුණු බව ඒ ජාතක කතාවේ සඳහන් වෙනවා. ඔන්න ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ අතීතයේ ඇති කරගත්තු ඒ තරම් කල්ප ගණනක ඇති කරගත්තු වෛරයේ ඒ වෛරසිතේම විපාක වාරයක් හැටියට ඒ වගේම රඟ දැක්වීමක් විදියටයි දැන් මේ ජීවිතයේදී බුදු වුණ අවස්ථාවේදී එතෙන්දිත් කෙරුණේ ඒ ටිකක් ඒ සමාන දෙයක්. තමන් ඒ බුද්ධත්වයේ බුද්ධ රාජ්‍ය ලබා ගන්න තමන් තාම සුසුකමක් ලබා ගත්තේ නැහැ. අභිඥා බලය කියලා කියන්නේ ටික විතරයි තිබුණේ. නමුත් බුද්ධ රාජ්‍ය ආත් කරගන්න උත්සාහ කරා අනියම් වශයෙන් අනියම් ආකාරයෙන්. ඒක නිසා ඊර්ෂාවක් ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න අර එදා ඒ වෛරයෙන් කළ ඒ ඇති කරගත්තු අදිෂ්ඨානයම ඉෂ්ට කරගන්න බැලුවා මේ ජීවිතයේදීත්. ඒකයි බුදු පියාණන් වහන්සේ මරණයට පත් කරන්න අර විදියට උත්සාහ දැරුවේ. එතනින් නැවතුණ නැහැ. දැන් මෙතන කියවෙන්නේ සිද්ධි දෙකක් මෙතන කියවුණා. මම මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති. තුන්වෙනි ප්‍රයත්නය මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න යෙදූ සාහසික අනිත් ක්‍රියාව අර අජාසත් රජු ලවාම නාලාගිරි කියන ඇතාට රාපුවලා බුදු පියාණන් වහන්සේ වඩින මාර්ගයට මුදාහැරියා. නමුත් බුදු පියාණන් වහන්සේ මෛත්‍රී බලයෙන් නාලාගිරි දමණය කළව කතන්තරේ මේ පින්නතුන් කොටිකුත් අහලා තිබෙනවා. අන්න ඒ වගේ එතකොට ඒ ප්‍රයත්න තුනක්ම කරලා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න උත්සාහ කර නමුත් බුද්ධ ශරීරයෙන් ලේහෙල් සෙලවීම කියලා කියන ඒ බරපතල ආනන්තරීය කර්මයට අහු වුණා. ආනන්තරීය කර්මය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අවීචයට ඒකාන්තයෙන්ම නිරයට යනවා. ඒ වගේ බරපතල කර්මයක් කරාම බුද්ධ ශරීරයෙන් ලේ සෙලවීම බුදු කෙනෙක් මරන්න බෑ කෙනෙක් කිසිම කෙනෙකුට. නමුත් ඒ වගේම තවත් බරපතල අකුසලයක් කරා අනියම් මන්දමින් පිරිසක් එකතු කරගෙන අලුත පැවිදි වුණු 500 නමක් එකතු කරගෙන ගිහිල්ලා සංඝ බේදය ඇති කරා. ඒ කියන්නේ තමනුත් බුදු කෙනෙක් වගේ පේන්න දයා ශීර්ෂයට එතෙන්ට ගිහිල්ලා හරියට අගසවුවරුන් තියාගෙන බොරු ආරූඪ බුද්ධත්වයකින් මේ සංඝයා පිළිබඳ බේදයක් ඇති කළා. ඒකත් බරපතල ආනන්තරීය කර්මයක් කියලා කියනවා. ওই විදිහට බරපතල කර්ම කරලා දේවදත්තයින් අවීචි නිරයට ගිය බවත් ඒ ධර්මයේ දැක්වෙනවා. නමුත් යන්න ඒ අවීචියට ඒ නිරාගත වෙන්න කලින් බුදු පියාණන් වහන්සේගේ සරණ ගියා. අන්තිමට ඒ අවස්ථාවේ අන්තන් තීරුම් ගත්ත බුදු පියාණන්. මේ හැම එකක් සිද්ධි තුලින්ම බුදු පියාණන් වහන්සේ තුල මහා කරුණාව මිසක් ද්වේෂයක් ඇති නොවුණු බවයි සඳහන් වෙන්නේ. ඒක ඉතින් හොඳට පැහැදිලි වෙනවා මෙතන මේ දැවිල්ල කියලා කියනකොට. දැන් මුළු මහත් සංසාරයේ තිබෙන්නේ දිවිල්ලත් දැවිල්ලත්. මේ මුළු මහත් සංසාරේ දැන් මෙතන කියවෙනවා ගතද්දීනෝ සංසාර ගමන ගැන යමක් කියවෙනවා. දේවදත්ත ස්ථවිරයන්ගේ සංසාර ගමන එහෙම් පිටින්ම දේශයෙන් දැවි දැවි ගිහිච්ච ගමනක් අර දේශය ඇති කරගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී මේ බුදු වුණාට පස්සේ අර විදිහේ තමන්ගේ ජීවිතය පිළිබඳව මේ උපක්‍රම කරපු අය කෙරෙහි පවා මෛත්‍රිය යෙදුවා. ඒක නිසා තමයි ඒ පැත්තෙනුත් දැවිලි නැහැ. ඊළඟට අර තමන්ගේ විමුක්ත සිත පිහිට කරගෙන සමාධිය ආරහත් ඵල සමාධිය පිහිට කරගෙන අර ධර්ම වේදනා පවා ශෝකයෙන් සන්තාපයෙන් තොරව ඒවා දරාගෙන සිටි බවයි කියවෙන්නේ. ඉතින් ඒක පැත්තකින් අර වදක දේවදත්ත බුදු පියාණන් වහන්සේගේ ජීවිතය ගැන ක්‍රියා කළ ආකාරයත් ඊළඟට අර ජීවක වෙදතුමා තමන්ගේ පුදුම මේ කාලේ පවා ආශ්චර්යමත් හැටියට සැලකෙන ප්‍රතිකර්ම මගින් බුදු පියාණන් වහන්සේ සිවපත් කළ ආකාරයත් අපිට මේ කතාන්තරයෙන් පෙනෙනවා. මේ පින්නතුන් වැඩි හිත යොදවන්න ඕනේ නැහැ දේවදත්ත ස්ථවිරයන්ගේ ක්‍රියාකලාපය ගැන. අපිට ඒ තුලින් තේරුම් ගන්න ඕන කරන්නේ ද්වේෂයේ ආදීනව පමණයි. අපේ බුදුරජාණන් වහන්සේට මෙහෙම මෙහෙම කළා කියලා වෛරයක් ඇති කරගන්න වටින්නේ නැහැ. ওই විදිය දේවල් තමයි දීර්ඝ සංසාරයේ කාගේ නමුත් වෛරයක් ඇති කරගත්තොත් ඒක දිග දිගට යනවා. ඒවයි විපාක වාර හැටියට ඒක ස්වභාවයක්. ඒක සිරිතක් ඒක නිකන් පුරුද්දක් වගේ යනවා. ඒ සංසාර පුරුද්ද එකම විදියටම නොයෙකුත් ආකාරයෙන් රඟ දැක්වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ රාගයෙන් එහෙම නැත්නම් ඇල්මෙන් ඇල්ම සංසිඳෙන්නේ නැහැ. රාගයෙන් රාගය සංසිඳෙන්නේ නැහැ. ද්වේෂයෙන් ද්වේෂය සංසිඳෙන්නේ නැහැ. ඒ දෙකට මැද උපේක්ෂාව මැදහත් බව තුලින් තමයි ශාන්ත වූ මැදහත් බව තුලින් තමයි මේ හැම එකක්ම ජය ගන්න පුළුවන් වන්නේ. ඒවා තව තවත් එකතු වෙන්න හරියට ඒක ලුකුමාව දක්වන්නේ වැහි කාලෙක වීරපඳුරක් වැඩෙන්න වගේ ආසාවන් ලියලා වැඩෙනවා. ඊළඟට ද්වේෂය කියලා කියන තරහ. ඒකත් තව ඒකට එකතු කරන්න ගින්නට පිදුරු දාන්න වගේ එතනත් ගිනි වැඩෙනවා. මොන ඕකයි මුළු මහත් සංසාරය කියලා කියන්නේ දැවිලි ගොඩක් කියලා කියන්නේ. කොටින්ම කියතොත් මේ දිවිල්ලට හේතුව දැවිල්ලයි. දැවිල්ල කියලා කියන්නේ මෙතන තණ්හා පිපාසය කියලා එකක් තිබෙනවා. දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරන්නේ තණ්හාව නිසා බව බුදු පියාණන් වහන්සේ හැරි කොට වදාලා ඒක තණ්හා පෝනෝ භවිකා කියලා කියනවා. නැවත භවයක් මවලා දෙන්නේ තණ්හාවයි. තණ්හාව කියලා කියන්නේ මේ ආශාව ඒක කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ, සෑහීමකටපත් වෙන්නේ නැති ස්වභාවයක් තිබෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ හැරි කර වදාලා. එතකොට තණ්හාවේ පැති දෙකක් තිබෙනවා. තණ්හාව තුලින් අර රාග වශයෙන්, ඇලුම් වශයෙන්, ආශාවන් වශයෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවා ලබා ගන්න උත්සාහ කරනවා. ඒවට ඇති වෙන බාධා නිසා ද්වේෂය ඇති වෙනවා. එතකොට මේ දෙකම දැවිලි. ඊළඟට ඒවා සංසිඳවා ගන්න දරණ නිෂ්ඵල ප්‍රයත්නය තුලින් මෝහය කියන ගින්නක් දැවෙනවා. ওই විදිහට තුන් ගින්නක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. රාග, ද්වේෂ, මෝහ කියලා. දැන් මේ පින්තුන හිතා ගන්න පුළුවන් යම් කිසි දෙයකට ඒ ඉහළම මට්ටමකින් නැත්නම් තම තමන්ගේ ජීවිත ආශ්‍රයෙන් හොරි යම් කිසි දෙයකට තද ඇල්මක් ඇති කරගත්තා. ඉතින් ඒක සංසිඳවා ගන්න තුරු ඒ ලොකු දැවිල්ලක් හිත ඇතුලේ ලොකු දැවිල්ලක් තිබෙනවා. ඒකට කවුරුවත් බාධා කරනව නම් ඔන්න එතකොට අර ද්වේෂ දැවිල්ලක් ගින්නක් වතු වෙනවා. ඊළඟට මේක අනියම් ආකාරයෙන් මේක සම්පූර්ණ කරගන්න සංසිඳව ගන්න උත්සාහ කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. කිසිසේත් ඒවට තව තව දේවල් දීමෙන් සංසිඳවන්න බෑ. ඒ වෙනුවට තියෙන්නේ මේ දෙකට මැදින් තිබෙන උපේක්ෂාවට හිත ගැනීමෙන්, මධ්‍යස්ථ බවට හිත ගැනීමෙන් මේක ජය ගන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැති සාමාන්‍ය පුද්ගලයා අර කියාපු රාගය, ද්වේෂය සංසිඳවා ගන්න දුවනවා. ඒ දිවිල්ල තුලින් ඒ මුලාව ඒ ගින්නත් වැඩෙනවා. ඉතින් මේකට නිදර්ශනය අපි බොහෝ අවස්ථාවල්වල ප්‍රකට උපමාවකින් දක්වලා තියෙනවා දේශනාවලදී. ඔය මුවා අර මිරිඟුවක් ඔස්සේ දුවන්නා වගේ වැඩක්. ඉතින් මුළු මහත් සංසාර දිවිල්ල මොකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන තණ්හා පිපාසය සංසිඳවා ගන්න යන දුවන දිවිල්ලයි. ඒක තුලින් වැඩෙන දැවිලි සමූහය තමයි අර පරිලාහ කියන වචනයෙන් ගාථාවේ දැක්වෙන්නේ. අත වශයෙන් මේ ගාථාවේ තියෙන මූලික වචනය, ප්‍රධාන වචනය පරිලාහ කියන එකයි දැවිල්ල. ඉතින් මේ දැවිලි වලින් තමන් වහන්සේ නිදහස් බවයි බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ ගාථාවේ. ඒ අනුව අපට මේ වගේ වෙසක් දවසක සිහිපත් කරගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මයේ ඇති විශේෂත්වය. සංසාර ගමන කෙලවර කිරීමයි මේ ධර්මයේ පරමාර්ථය. මුළු මහත් මේ බුද්ධ ධර්මයේ මූලික පරමාර්ථය සංසාරයෙන් මිදීමයි. ඒක කියවෙනවා අර ගතද්දීනෝ කියලා කිව්වේ සංසාර ගමන කෙලවර කර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ ගැන හිතලා බලනකොට සතුටු වෙන්නේ අන්න ඒ කාරණේ. මේ සංසාර ගමන කෙලවර කළා මම. එතකොට ඒ සංසාර ගමන මොකද නරක? ඒකේ ඇති ආදීනම පක්ෂය බුදු පියාණන් වහන්සේ නිතරම අපට මතක් කරලා දෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බුදු පියාණන් වහන්සේ කොයි ආකාරයෙන් කිව්වත් අපි මේ පැවැත්ම ගෙන යන්න ඕන කියලා. බොහෝ දෙනා තුල තිබෙන්නේ භවතණ්හාව කියලා කියනවා. මේ පැවැත්මට ආසාවක් ඊටාම සියුම් මන්දමින් තිබෙනවා. ඒක කඩන්නයි බුදු පියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් උපමා ආදී ඉදිරිපත් කරලා සංසාරය පිළිබඳ සංවේගයක් ඇති කරේ. ඇත්ත වශයෙන්ම බුද්ධ ධර්මයේ හරය විය යුත්තේ සංසාරය පිළිබඳ සංවේගියත් සංසාර විමුක්තියට තිබෙන ඕනෑකමත්. සංසාරය පිළිබඳව සංවේගයක් ඇති කරගෙන මේකේ ඇති නිස්සාරත්වය, මේකේ ඇති භයානකත්වය ගැන හිතලා සංවේගයක් ඇති කරගන්න ඕන. ඒ වගේම මේ සංසාරයෙන් මිදීමට උත්සාහයක්, ප්‍රයත්නයක් යොදන්න ඕන. අර කියාපු තණ්හාව නියම ආකාරයෙන්ම ප්‍රඥාව තුළින්, අවබෝධය තුළින්, උපේක්ෂාව තුළින් සංසිඳවා ගන්න උත්සාහයක් යොදන්න ඕන. ඉතින් මේකට අදාළ සූත්‍ර දේශනා රාශියක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ සූත්‍ර සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ අනමතග්ග සූත්‍ර හැටියට. බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල්වල නොයෙකුත් උපමා මාර්ගයෙන් මේ සංසාරයේ දීර්ඝ බව, මෙච්චර කාලයක් නුඹලා මේ සංසාරයේ ගමන් කරලා තිබෙනවා කියලා පෙන්නුම් කරන ඒ සූත්‍ර දේශනා රාශියක් තිබෙනවා. ඒවා ගැන හිත යොමු කරනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති වෙනවා මේ සංසාරික පැවැත්ම පිළිබඳව. ඒකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා නුඹලා මේ යන සංසාර ගමනේ කෙලවරක්, මුල් කෙලවරක් පෙනින්නේ නැත. හිතාගන්න බැරිය මේක පාවදා පටන් ගත්තද කියලා. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ නුඹලා මේ සංසාරයේ ගමන් කරලා තිබෙනවා කියලා ඊළඟට ඔන්න උපමාවක් දෙනවා. මහණෙනි යම් කිසි කෙනෙක් මේ මුළු මහත් දඹදිවම ඇති ගස් කොළන් එක තැනකට එකතු කරලා අඟල් හතරේ කැබලි වලට කපලා ඒක එකක් පැත්තකින් තියනවනම් මේ මගේ මව්, මේ මගේ මව්ගේ මව්, මේ මගේ මව්ගේ මව්ගේ මව් කියලා ওই විදිහට අතීතයේ Tamanට හිටපු මව්වරුන් ඔය ලී කැබලි වලින් ගණින්න පටන් ගත්තොත් අර ලී කැබලි කෙලවර වෙනවා. අතීතයේ Tamanට හිටපු මව්වරු ගණන කෙලවර වෙන්නේ නැත්තේ කියලා විදිහට උපමාවක් දක්වනවා. ඉතින් මෙච්චර මේ කාලයක් සංසාරයේ යමන් කිරීම තුලින් නුඹලා ලැබූ එකම දේ මොකද්ද ඒකේ පරමාර්ථය මොකද්ද කියන එකත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. මෙච්චර කාලයක් කර හපංකම මොකද්ද? කටසි වඩ්ඨිතා කියලා කියනවා. ඒ කියන්නේ සොහොන් වැඩුව එකයි. සොහොන් වඩලා තිබෙනවා. ඔක්කොම සොහොන් වර්ධනලා සුසාන වර්ධනලා වෙලා තිබෙනවා. ඔච්චරයි කරලා තිබෙන්නේ. මුළු මහත් සංසාරයේ සොහොන් වඩලා තියෙනවා. ඉතින් ওই විදිහට ඒක දේශනාවක බුදු පියාණන් වහන්සේ දක්වනවා. තවත් ඒ වගේම අනුමතග්ග සූත්‍රයක් හැටියට දක්වනවා. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, මහණේ කුමක්ද හිතන්නේ? මේ තාක් අති දීර්ඝ සංසාරයේ නුඹලා අමනාපායක එක්වීමෙනුත් මනාපායකෙන් වෙන්වීමෙනුත් වෙන්මුණු අවස්ථාවලත් අඬල වැළපිලා ඒ හෙළු කඳුළු එකතු කරලා ගත්තොත් ඒ කඳුළුද වැඩි, සතර මහා සමුද්‍රයේ ජලයද වැඩි කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ ධර්මය අපි හරියට තේරුම් ගත්තනම් ඒ එසේ හෙළු කඳුළුමයි වැඩි, සතර මහා සමුද්‍රයේ ජලය වැඩි නැත. අනේ ඊළඟට ඒකට මාළ ලැබුදු පියාණන් මහසේ ප්‍රකාශ කරනවා, ඒ සියලුම නෑයන් වෙනු හෙණු කඳුළු පමණක් නෙවෙයි. ඊළඟට කී දක්වනවා, උඹලා මව් වෙනුවෙන් හඬු කඳුළු, පුතා වෙනුවෙන්, දුව වෙනුවෙන්, ඊළඟට තමන්ගේ අනිකුත් ඥාතීන් වෙනුවෙන්, තමන්ගේ භෝග සම්පත් නැතිවීම වෙනුවෙන්, රෝග පීඩා ඇතිවීම වෙනුවෙන්, ඒවා වෙනුවෙන් හඬු කඳුළු වෙන වෙනම ගත්තත් ඒත් සතර මහා සමුද්‍රයට වැඩි කියලා ওই විදිහට දක්වනවා. ඒක නිසා මේත් මහණෙනි අවසාන කරන්නේ බුදු පියාණන් වහන්සේ, මේත් මහණෙනි මේ සියලු සංස්කාර, මේ සියලු මේ ලෝකයා දුවන ඒ දිවිලි වලට හේතු වන දේවල් මේ සියල්ල පිළිබඳවම කලකිරින්න ඔයත් ඇත කියලා ඒ විදිහටයි දේශනා ඉවර කරන්නේ. ඉතින් ඒ වගේම තවත් බුදු පියාණන් වහන්සේ දක්වනවා, දැන් මහණෙනි අතීතයේ තමන් මව්වරුන්ගෙන් අතීතයේ ඒ උත්පත්ති ලැබුවට පස්සේ මව්වරුන්ගෙන් බොන ලද කිරි එකතු කරලා ගත්තොත් ඒ කිරි ප්‍රමාණයද වැඩි, සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි කියලා. එතෙන්දිත් සංඝයා වහන්සේලා පිළිතුරු දෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්ම අපි හරියට තේරුම් ගත්තනම් මේ මව්වරුන්ගෙන් බිව් කිරිමයි වැඩි, සතර මහා සමුද්‍රයේ ජලය අඩු. අනේ විදිහට ඊළඟට බුදු පියාණන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා. බුදු පියාණන් වහන්සේ නිතරම ওই කල්පය ගැන එහෙම කතා කරන නිසා, කල්ප කියලා වචනයක් යොදන නිසා භාග්‍යතුන් වහන්සේ මේ කල්පය කියන එක කොයි තරම් දිග එකක්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා, මහණ ඒ කල්පය මෙච්චර දිගයි කියලා ගණන් කරලා සංඛ්‍යා වශයෙන් පරිගණන වශයෙන් එහෙම දක්වන්න බැරිය. මෙච්චර වර්ෂ 100 ගණනක් දහස් ගණනක් කියලා ඒ විදිහටවත් පෙන්වන්න කරන්න බැරිය. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපට උපමාවක් දෙන්න පුළුවන්ද කියලා? පුළුවන් කියලා කියනවා. ඔන්න ඊළඟට උපමාව දෙනවා. මොකක්ද උපමාව? යම්සේ මහණ යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, තනිකර කිසිම සිදුරක් නැති තනිකර ඝන පර්වතයක් තිබෙනවා නම් එක පුරුෂයෙක් එක මිනිසෙක් වෙනවා අවුරුදු 100කට වරක් කසී සළුවක් අරගෙන ඇවිල්ලා අර පර්වතයේ අතුල්නවා එක වරක්. ඒ විදිහට ඒ කසී සළුවක් අවුරුදු 100කට වරක් ඇතිල්ලීමෙන් අර ගල් පර්වතය ගෙවි ආවි. හැබැයි කල්පේ නම් ගෙවිලා යන්නේ නැත. අන්නේ ඉදිරි බුදු පියාණන් වහන්සේ කල්පයේ දිග දක්වනවා. එහෙනම් කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා, මහණෙනි එසේම ඒ එවැනි කල්ප 100 ගණනක්, දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඒ නුඹලා මේ තරම් දීර්ඝ සංසාරයේ පැමිණලා තිබෙනවා. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වේපුල්ල පර්වතය සමීප ප්‍රදේශයක සිටින අවස්ථාවක සංඝයා වහන්සේලාට වේපුල්ල පර්වතය පෙන්ලා කියනවා, මහණෙනි එක කල්පයක් තුල එකම පුද්ගලයෙක් ඒ හෙළු ඇට සැකිලි එකතු කරලා ගත්තොත් මෙන්න මේ වේපුල්ල පර්වතය තරම් විශාල වෙනවා කියලා. එතනත් ඒ දක්වනවා ඒ දීර්ඝ සංසාරයේ දීර්ඝ බව. ඊළඟට තවත් ඉතාමත්ම සංවේගජනක සංවේගවත් විදියට දේශනා කළ සූත්‍රයක් හැටියට දක්වනවා, පාවානුවර ඉඳලා පැමිණි ආගන්තුක වශයෙන් පැමිණි ආරණ්‍යක සංඝයා වහන්සේලා 39ක් කිසිම මාර්ගඵල ආදියක් නැති සංඝයා වහන්සේලා 39කට බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සංසාර බය උපදවන විදියේ දේශනාවක්. එතෙන්දී දක්වන්නේ බුදු පියාණන් වහන්සේ, මහණෙනි මේ අති දීර්ඝ සංසාරයේ නුඹලා හිසකසුංකා හෙළුලේ එකතු කරලා ගත්තොත් ඒ ලේද වැඩි, සතර මහා සමුද්‍රයේ ජලයද වැඩි. එතකොටත් අර සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම අපි තේරුම් ගත්තනම් ඒ එසේ හෙළන ලද ලේමයි වැඩි, සතර මහා සමුද්‍රයේ ජලය අඩුයි කියලා. ඔන්න එතකොට එතනින් නවතින්නේ නැහැ බුදු පියාණන් වහන්සේ. ඊළඟට ප්‍රකාශ කරනවා, නුඹලා මේ දීර්ඝ සංසාරේ ගවයින් වෙලා ඉපදිලා, නැත්නම් ගවයෙක් වෙලා ඉපදිලාම හිස ගැසුම් කා හෙළු ලේ එකතු කරලා ගත්තත් ඒත් සතර මහා සමුද්‍රයට වඩා වැඩිය. ඊළඟට නීහරකෙක් වෙලා, එළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, බැටළුවෙක් වෙලා, ඔය විදිහට එක එක සතෙක් වෙලා ඒ කිසිසුන්කා කැමින් හෙළු ලේ එකතු කරලා ගත්තත් සතර මහා සමුද්‍රයට වැඩිය. ඒ හැම එකක්ම ප්‍රශ්නෝත්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. කුමක්ද මහණනි සිතන්නේ කියලා සංඝයා වහන්සේලාට ඒක එකකට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒ වගේම නුඹලා සම්පහරණ සොරු කියලා අල්ලගෙන හිසකෙසුම් ඒ බඳු අවස්ථාවල් වල තවත් නොයෙකුත් පරදාර කර්ම ආදී පාප කර්ම කිරීමෙන් වැරදි අපරාධ කිරීමෙන් රජයට අහු වෙලා හිසකෙසුම් කෑමෙන් ගැලූලේ එකතු කරලා ගත්තත් සතර මහා සමුද්‍රයට වැඩි ඔය විදිහට එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. ඒ දේශනාව කොයිතරම් සංවේගවත්ද කියතොත් ඒ සංඝයා වහන්සේලා දේශනාව අවසානයේ ඒ 39 රහතුණු බව දැක්වෙනවා. ඉන් අපිට පේනවා මේ සංසාරයෙන් මිදෙන්න නම් සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන්න නම් සංසාර භය තිබෙන්න ඕන. සංසාරය ගැන කලකිරෙන්න ඕන. සංසාරය ගැන ඇල්ම ඇති කරගෙන සංසාරයෙන් මිදෙනවා කියන එක කියෙන්නේ නැහැ. ඕක ලොකු ප්‍රශ්නයක්. මේ පින්නතුන්ටත් ඉතින් තම තමන්ගේ දිනදා ජීවිතේ ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අර පොඩි ළමයෙකුට උනත් අපි දන්නවනේ ওই ලස්සන කේක් කෑල්ලක් එහෙම දුන්නොත් ඕක හැඩ බල බල උජෝ වඩ වඩ ඉන්නත් ඕන කන්නත් ඕන. ওই දෙකම කරන්න බෑ. අන්න ඒ වගේ අපි ඒක නිසා තමයි බුදු කෙනෙක් පහළ වුණා අපි තේරුම් ගන්න ඕන බුදු කෙනෙක් පහළ වෙන්නේම මේ සංසාරයේ භයානකත්වය පෙන්වන්න කියලා දෙන්නයි. නමුත් දැන් බොහෝ විට යන රටාව ලෝක වර්ධනයටයි ලෝකයේ වැඩිවීමටයි දැන් බොහෝ දෙනා උනන්දු වෙන්නේ. මේ ධර්මීය පවා බොහෝ විට යොදාගන්නේ මේ සමාජ තත්ත්වයේම සම්පූර්ණ කරගෙන මේ සෑහීමකටපත් වීමයි. නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර චක්‍රවර්ති රාජ්‍ය කාල වගේ තත්ත්ව ඒවා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එහෙමනම් ඒ වඳු කාලවලදී මේවා සම්පූර්ණ වෙන්න ඕන. නමුත් ඒකකින්වත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද යට තියෙන්නේ තණ්හාවයි. තණ්හාව කවදාවත් නා විපාසය සංසිඳවා ගන්න බෑ. අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා කහවණු වැස්සක් වැස්සත් කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා. ඔය විදිහ ස්වභාවයක් ලෝකයේ තිබෙන නිසා තමයි බුදු කෙනෙක් උපදින්නේ. මේ ලෞකික තත්ත්වයෙන් ඉහළට යන ලෝකෝත්තර තත්ත්වය ලෝකයාට හඳුන්වා දීමටයි ලෝකෝත්තර විමුක්තිය දක්වාලීමටයි. දැන් මේ ගාථාව කියවෙන්නේ තේ ලෝකෝත්තර විමුක්ත තත්ත්වයයි. ඒක නිසා මේ අර අපිට කියන්න තියෙන්නේ අර සුසාන වර්ධනලා වෙන්නේ නැතුව ලෝක වර්ධනලා වෙන්නේ නැතුව ලෝකයෙන් එතර වීමට උත්සාහ කරන්න ඕන නියම බෞද්ධින්න. බුද්ධ ශාසනයක් පවතින්නේ බුද්ධ ධර්මයේ පවතින්නේ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ මූලික පරමාර්ථයට එකඟව අපි ක්‍රියා කරනවා නම් ඒක අනිත් පැත්තට යනවා නම් සංසාර පැත්තට ලෞකික පැත්තට ඇදිලා යනවා නම් එතන ධර්මයක් නැහැ ශාසනයක් නැහැ. අන්න ඒ කාරණේ විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඉතින් ඒ ආශ්‍රයෙන් අපි කල්පනා කරන්න ඕනේ. දැන් මේ ගාථාවේ තව කියවෙනවා ගතද්ධිනෝ විසෝකස්ස මේ ශෝක සංවේග ශෝකයක් නැති වේ කියන එක. ඉතින් වේදනා ආදී ඇති වෙනකොට කාටත් පීඩාවල් තිබෙනවා. නමුත් මෙතන කියවෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ අර උපේක්ෂාවෙන් කායික වේදනාවල් තුලින් මානසික සංතාපයක් ඇති කරගත්තේ නැහැ ශෝකයක් ඇති කරගත්තේ නැහැ. මුළුමහත් සංසාරය කියලා කියන්නේ එහෙන් පිටින්ම ශෝකජනක විදිය ප්‍රවෘතියක් සම්පූර්ණයෙන්ම සංසාරයේ තිබෙන්නේ තමන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න බැලුව ශෝකයටපත් වෙන ස්වභාවයක්. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ තමන් ලබාගත් වූ ලෝකෝත්තර විමුක්තිය උපකාර කරගෙන ශෝකයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම හැම ආකාරයෙන්ම විමුක්ත කියලා කියන්නේ පංචස්කන්ධයෙන් විමුක්ත වීමයි. පංචස්කන්ධය කියන එක මේ පින්නතුන් අහලා තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ හැම පුද්ගලයාම මේ එල්බගෙන ඉන්නේ මේ වටයි. මම මාගේ කියලා. මේවා පිළිබඳ තණ්හාව ඇතහැරීමෙන්, ඇල්ම ඇතහැරීමෙන් තමයි මේවායින් මිදෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කර අවස්ථාවේ මේවා ඒ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා ඒ ලෝකෝත්තර විමුක්තිය ලබා ගත්තා. ඒක නිසා තමයි විප්පමුත්තස්ස සබ්බදී හැම ආකාරයෙන්ම විමුක්තයි. ඒ වගේම සබ්බගන්තප්පහීනස්ස ගැටවලින් මිදුණා කියන එක තේරුම් කරන්නේ ගැට වර්ග හතරක් යන ධර්මයේ දැක්වෙනවා. අභිජ්ජා කියලා කියන විසම ලෝභය, ව්‍යාපාද කියලා කියන ද්වේෂය, ඒ වගේම සීලබ්බත පරාමාස කියලා කියන වැරදි සීලව්‍රතයන්, සීලව්‍රතයන් දැඩිව අල්ලා ගැනීම. ඊළඟට ඉදං සච්ඡාබිනිවේස කියලා කියන යම් යම් දෘෂ්ටි දැඩිව ගැනීම. ඔය කියන ඒ ගැටවලින් තමන් වහන්සේ මිදුණු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔය විදිහට ඒ ගාථාව තුළ තිබෙන්නේ තමන් වහන්සේ ලබාගත් විමුක්තිය යගයයි. ඒක තුලින් ජීවක වේදදුරුතුමාට පිළිතුරු දුන්නා. මුළු රාත්‍රියම මම මෙන්න මේ විදිහට ඒ ලබාගත් විමුක්ති සුවයෙන් අර දැවිලි සංසිඳවා ගත්තා, ඒ වජය ගත්තා කියලා. ඉතින් ඒ අනුව අපි කල්පනා කරගන්න ඕන අපේ මේ ජීවිත මේ වගේ වෙසක් දවසක මේ ශාසනයේ වටිනා ධර්මයේ වටිනා කොටස් ආරක්ෂා කරගන්න නම් අපි ඒවා අනුව ජීවත් වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන විමුක්ති මාර්ගයක් ලෞකිකත්වයෙන් ලෝකෝත්තරත්වයට යන මේ සංසාර ගමන කෙලවර කරන මේ සසර ගමනේ ඇති බියකරුකම ඒ කියාපු අනුමතග්ග සූත්‍ර රාශියෙන්ම හෙළි වෙනවා. ඒ සූත්‍ර රාශිය නිතර මෙනෙහි කරන්න ඕන. ඒවා අනුව තම තමන්ගේ ජීවිත වල ඒ කොයි විදිය දුක් ගැහැට ආවත් ඒවා තුලින් තව තවත් තමන්ගේ ධෛර්යමත් වෙන්න ඕන මේ සංසාරයෙන් මිදීමට. ඒක එක බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමෙන් මේ හැම එකක්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මේ ධර්ම මාර්ගයේ යාමට උත්සාහවත් වෙන්න ඕනේ. ධර්ම මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා බව මේ පින්තුන් අහලා තිබෙනවා. දැන් අද දින මේ පින්වත් පිරිස වැඩි දෙනෙක් රස සීල අට සීල ආදී ඒ සීල සීලවල ඊළඟට මේ අවස්ථාවේ ආජීවශ්‍රමක සීලය සමාදන් වුණා. සීලය ප්‍රධාන වෙනවා. මොකද කය වචන හික්මවා ගැනීම කය වචන හික්මවා ගැනීම තුලින් තමයි ඊළඟට හිත හික්මවා ගන්න අවස්ථාවක් සැලසෙන්නේ. බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා තිබෙනවා කළු සුදු හඳුන්වලා දෙන්න වගේ ලෝකයේ කළ යුතු නොකළ යුතු දේවල් කුසල් ලකුසල් පින්පව්ව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් සිත කය වචනය කියන මේ තුන් දොර ආරක්ෂා කර ගැනීමෙන් මේ කියාපු අකුසල් වලට පව් වලට අහු වෙන්නේ නැතුව කුසල් මාර්ගයේ යමින් ඇති කර ගන්න තු සංවරය තුලින් තමයි කෙනෙකුට සමාධියක් සිත තැන්පත් කර ගැනීමක් ලබා ගන්නට පුළුවන් වන්නේ. ඊළඟට ඒ සමාධියම උපකාර කරගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ හැම එකකම ඇති අනිත්‍ය ස්වභාවය මුළු මහත් පැවැත්මේම ඇති අනිත්‍ය ස්වභාවය සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නැහැ. හැම එකක්ම මම මාගේ කියලා ගැනීම නිසා. ඉතින් ඒක තුළින් මේ සංසාරයේ දිවිල්ල වැඩි වෙනවා. තණ්හාව නිසා දැඩි අල්වා ගැනීමක් ඇති වෙනවා. ඒ අල්වා ගැනීමම තමයි මරණ අවස්ථාවේ දැන් මේ පින්නතුන් ප්‍රතිකුත් අහලා තිබෙනවා මරණ වේලාවට අපි මේ පණා දිනවා කියලා කියනවා. නමුත් මේ කෙරෙන්නේ මොකක්ද? මේ මෙතනම රැඳින්න බලනවා. බැරි වෙනකොට ඊළාට කොහොම හරි ඒ වේගය ඒ අල්ල ගන්න වේගය ඊළඟට බහැරට ගිහිල්ලා කර්මානුරූප ඉදිරිපත් වෙන නිමිත්තක තැන්පත් වෙනවා. අන්න ඒ අනුව ඉතින් අපි තම බලාපොරොත්තු වුණාත් සමහර විට බරපතල පාප කර්ම කළා තිබෙනවා නම් නිරය ආදී තැන්වල උත්පත්ති ලැබන්ට සිද්ධ වෙනවා. ඔන්න විදිහ ස්වභාවයක් මේ සංසාරයේ භයානක තත්ත්වයක් තිබෙනවා. නමුත් මේ කාලේ ඇතම් කෙනෙක් උත්සාහ කරනවා මේවා ලිහිල් කරලා දක්වන්න. හැම දිනක්ම කැමති මේ ප්‍රශ්න ලිහිල් කරලා දුන්නොත් ඒක නිසා ඇතම් කෙනෙක් මේවා පිළිබඳව දක්වන්නේ නවීකරණ හැටියට තර්ක විදියට ඉදිරිපත් කරනවා. කොහොම අපට අපායවල පේන්නේ නැහැ, പ്രേත ලෝක පේන්නේ නැහැ. ඒවා ඔක්කොම මේ බුදු පියාණන් වහන්සේ මේ සංකේත හැටියට ඉදිරිපත් කර ඒවා ඒ ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ. මෙතනම මේ ආර්ථික මට්ටමින් එහෙම හීන අය ඔයගොල්ලෝ තමයි ඉතින් ඔය പ്രേතයෝ හැටියට ඉන්නේ කියලා ඒ විදියට ඔය අපකාර වැඩ කරන අය තමයි යක්ෂයෝ. ඔය විදිහට තෝරන විවරණ ක්‍රමයක් දැන් ඉදිරියට එනවා. ඒ වාට බොහෝ දෙනා අහුවෙලා මේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දක්වලා තිබෙන ලෝකෝත්තර විමුක්තිය කියන කාරණේ හරියට තේරුම් නොගෙන ඒ පැත්තට යනවා වෙනුවට එදිනදා ජීවිතයේ එක්තරා විදියක తాවකාලික සැනසීමකින් තෘප්තිමත් වෙනවා. නමුත් මෙන්න මේව හොඳට හඳුනා ගන්න ඕන. මේ ධර්මයේ ওই විදියට ලිහිල් කරන්න බෑ. මේ ලෝකෝත්තර ධර්මයේ බුදු කෙනෙක් ওই සාරාංශික කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නේ ওই ගියාපු දේවල් පෙන්වු කරන්න නෙවෙයි. මේ භවයේ Tamanට නොපෙනෙන තැන් කොටිකුත් තිබෙනවා. යම් කෙනෙක් කියනනම් අපායවල් දිවි ලෝකේවල් නැහැ කියලා Tamanට නොපෙනෙන පමණින් ඒක බුදු පියාණන් වහන්සේ උපමාවට කියන්නේ හරියට අන්ධයෙක් තමන්ට නොපෙනෙන නිසා ඉරහඳ නැතේ කියනවා වගේ. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ මේ පින්වත් පිරිස තර්කයට යට වෙන්නේ නැතුව බුද්ධ ඥානීන් මේ වගේ අභිඥාලාභීන් ලෝකයාට ලෝකයට හෙලිකර යම් යම් සත්‍ය තිබෙනවා. ලෝකයේ නොපෙනෙන දේවල් කොතිකුත් තිබෙනවා. සාමාන්‍ය බියවිසට නොපෙනෙන දේවල් ඇතම් කෙනෙක් තව නොයෙකුත් උපකරණ මගින් දකිනවා. ඒ උපකරණ වලින් නොපෙනෙන දේවල් අර කියාපු අභිඥා සමාධි ශක්තියන අභිඥා බලයෙන් ඇතම් කෙනෙක් දකිනවා. ඒක නිසා Tamanට පෙනෙන ටික පමණක් සත්‍යයි කියලා හිතාගෙන ඒක තුලම ජීවත් වුණොත් එතනත්තට කවදාවත් සංසාරය කියලා වර කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ අපේ සිතුම් පැතුම් ඇත්ත වශයෙන්ම තිබෙන්න ඕනේ මෙන්න මේ සංසාර කලකිරීම. මේ දෙදිනදා ජීවිතයේ සිදුවන සිදුවීම් තුළිනුත් මේ හැම එකක්ම බුදු පියාණන් මහසේ දක්වලා තිබෙන අර ලේ ගංගාවේ කොටසක්. මේ මුළු මහත් දීර්ඝ සංසාරයේ මා හෙළු ලේවල කොටසක් මේ එක බිඳුවක් පමණයි කියලා එහෙම හිතා ගන්න ඕන. ඇට සැකිලි ගොඩවල එකක් පමණයි. අන්න ඒ විදිහට හිතන්න ඕන. ඒ විදිහට කල්පනා කරලා මේ සංසාරයේ භයානකත්වය අවබෝධ කරගෙන මේ මිදීමේ මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ මිදීමේ මාර්ගය කිව්වේ ඔකි අප සීල සමාධි ප්‍රඥා. සීලෙන් යම්කිසි සීලයක පිහිටලා ඒ ලබාගත්තු සැනසීම තුලින් තමන්ගේ කය වචනය සංසුන් කර ගැනීමෙන් ඇති කරගන්න සමාධි ශක්තිය කොයිතරම්ද කියතොත් ඒ සමාධි ශක්තියෙන් පුළුවන් අර කියාපු අර සාමාන්‍ය ලෝකයට නොපෙනෙන අභිඥා ආදී තත්ත්ව ලබා ගන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී දිවසට පේනවා අපායවල් නිරය ඔය ලෝකයක් නැතියි කියලා කියන ඒ දැන් ඒ හැම එකක්ම අභිඥාලාභින්ට පේනවා. ඒකට කියන්නේ දිවස කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මාසස දිවස ඊටත් වඩා ඉහළින් දක්වන පැනස කියලා ප්‍රඥා චක්ෂුෂය. ප්‍රඥා චක්ෂුෂය කියලා කියන්නේ විදර්ශනාවයි. එතකොට අර විදියට ලෝකයේ தત્ත්වය තේරුම් ගත්තනම් සංසාරයේ தત્ත්වය තේරුම් ගත්තනම් මේතරම් භයානක දෙයක් තිබෙනවා කියලා ඊළඟට දියුණු කරන්න ඕනේ අර කියාපු විදර්ශනාවයි. ඒකට කියන්නේ විශේෂ දැකීමක් විදර්ශනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාව. ඉතින් විදර්ශනා භාවනාවේ කෙටියෙන් දක්වන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමයි ත්‍රිලක්ෂණු දැකීමයි. මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය ස්වභාවය විතර මෙනෙහි කරන්න ඕන. ඒක සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ නැත්තේ අර මමත්වයෙන් මමයි කියලා කියන්නේ හැඟීම නිසා, ඒ කෙලෙස් වේගය නිසා, තණ්හාවාදී කෙලෙස් වේග නිසා. නමුත් මේ සිත සංසුන් වෙන්න වෙන්න මේවා පිළිබඳව යම් කිසි අවබෝධයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන් වෙනවා. මේ හැම එකකම ඇති සංතති ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, ඇතිවීම නැතිවීම ස්වභාවය, මේකට නිතර හිත යොදන්න ඕන. හිත යොදන්න යොදන්න ඒ මානසිකාර්ය කියලා කියන මෙනෙහි කිරීම යොදන්න යොදන්න වඩාත් සියුම්ව ඒවා වැටහෙන්න පටන් ගන්නවා. ඒ විදිහට ඒ වැටහීම යථාභූත කියලා කියන ඇති හැටියට ඒක පෙනෙන්න පටන් ගන්නකොට ඉබේටම කලකිරීම ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යථාභූත ඥානය කියලා කියන්නේ ලෝකේ යථා තත්ත්වය කෙනෙකුට පෙනෙනවා නම් ඒකම වෙන එකක් තමයි සසර පිළිබඳ කලකිරීම. එතකොට අර කේක් කෑල්ල ගැන කිව්වා වගේ තමන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒක. මේක පිළිබඳව හරි අවබෝධය එනකොට ඇත්ත වශයෙන්ම මේ සංසාරයෙන් මිදීමේ අවස්ථාවක් එනවා. එතකොට මේ ලෝකයා තුල තිබෙන වටිනාකම් පිළිබඳව ලොකු පරිවර්තනයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා තිබෙනවා. මෙන්න මේ අවබෝධය ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල් වලදී පුළුවන් අර හත් අවුරුදු කුඩා දරුවගේ ඉඳලා අවසාන මරණ මංචකයේ දක්වාම ඒ තැනැත්තාගේ පාරමී ශක්තිය අනුව කොයි වෙලාවක හෝ මේ කියාපු ශක්තියින් ලෝකෝත්තර ශක්තියින් මතුවෙන්න පුළුවන්. එතකොට අපි විසින් කළ යුත්තේ ඒ ලෝකෝත්තර ත්‍ත්වයන් මතු කර ගැනීමට ගත යුතු ප්‍රයත්නයයි අපි කරන යුත්තේ. අතීත පාරමී ශක්තිය තමන්ට නොපෙන්නත් ඒවාට රුකුල් දීම් වශයෙන් ඇතුළත තිබෙනවා නම් ඒබඳු දෙයක් ඒවාට රුකුල් දීම් වශයෙන් මෙන්න මේ ධර්ම මාර්ගයේ දෙන්න ඕන. ඒක නිසා දැන් ශීලය කියන එක මේ හැම එකක්ම අනවශ්‍ය දැතම් කෙනෙක් කල්පනා කරනවා මේ ශීලය කියන එකත් ඒක මහා කරදරයක්. ඒක නිසා එකක් තෝණි නෑ. සමාධිය භාවනාව කියන කට්ටියත් එක්කට වෙලා මේ සමාජයෙන් ඉවත් වෙලා කරන සමාජ විරෝධී ක්‍රියාවක් ඒකත් තෝණි නෑ. ওই දෙට කියන කට්ටියත් ඉන්නවා. නමුත් තුනින් කල්පනා කරගන්න ඕන බුදු පියාණන් වහන්සේ ඉහළින්ම කල්පනා කරේ මේ පුද්ගලයාගේ විමුක්තියයි. පුද්ගලයන් රාශියක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ජාතියක් හැදෙන්නේ, ලෝකයක් හැදෙන්නේ. එතකොට පුද්ගලයා ගැන නොතකන සමාජ ධර්මයක් නැහැ ධර්මයේ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා දැන් ඇතම් කෙනෙක් ශීලය කියන හිතන්නේ සමාජයට වරදක් නොකර ඉඳීම. නමුත් එපමණකින් සම්පූර්ණ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු දෙයක් දක්වන්නේ මේ ධර්මයේ දක්වන ශීලය සමාධියට පාදකයක්, සමාධියකට උපකාර වෙන දෙයක්. ශීලය පිහිට කරගෙන සමාධියට යනවා, සමාධිය පිහිට කරගෙන ප්‍රඥාවට යනවා. නමුත් මේ ධර්මතාව වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා ශීලයේ තුල තිබෙනවා තමන්ටත් සමාජයටත් කියන ඒ දෙපක්ෂයටම හිතකර දේවල්. ඒ කියන්නේ තමන්ටත් හිංසාන වෙන අනුන්ටත් හිංසාන වෙන ප්‍රතිපත්ති මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ ශීලයේ හැටියට දක්වලා තිබෙන්නේ. නමුත් ඒකේ ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේක මේ සමාජයටම ගැන එල්ල කළා. සමාජය සඳහා පමනක් කරන දෙයක් කියලා. එහෙම ගත්තොත් අන්න පටු දෘෂ්ටියක්. එතන හිර වෙනවා. එතනින් තමන්ගේ ප්‍රගතියක් නැහැ. ඒක නිකන් පෙන්ණුම් කරන්න කරන දෙයක්. එහෙම බලනවා නම් මේ විදිහට සිල් ගන්න ඕනේ නැහැ. හොඳ හැටි යුද්ධ හමුදා පොලිසිය එහෙම යෙදුවාම ඒක ඉබේම කෙරෙනවා. තමන්ගේ ස්වයං ශික්ෂණයක් නෙවෙයි එතන තිබෙන්නේ. එතන තිබෙන්නේ බලාත්කාරයෙන් කරන දෙයක්. ඒ හික්මේ වීමක් සමාජයේ යහපත සඳහා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ චේතනා සීලං චේතසිකං සීලං කියලා මෙන්න මේ චේතනාව හා සම්බන්ධ දෙයක් මේ සීලය. සාමාන්‍යයෙන් අතපය අකුලගෙන ඉන්න එකක් නෙවෙයි ලෝකයට පේන්නේ එකයි සුදු ඇඳුම් හැඳගෙන පැත්තකට වෙලා අතපය අකුලගෙන ඉන්නවයි කියන එක. නමුත් ඊට වැඩි දෙයක් මෙතන තිබෙනවා. අර උදෑසන මේ පින්වත් පිරිස යම් කිසි ගැඹුරු අදිෂ්ඨානයක පිහිටියා සීලය කියලා. ඒ තම තමන්ට අයිති යම් කිසි සීලයක්, රස සීලයක් හෝ අට සීල් හෝ සමාදන් වුණා. ඒ සමාදානිය තුල ලොකු ශක්තියක් තිබෙනවා. ඒක එකක්. ඒ තමන් හිතන්න ඕන අද මා සිටින්නේ මේ සීලය උඩයි. මේකයි මේ කණු 8 මැද හිම නැත්නම් කණු 10 මැද තමයි මම අද හැසිරෙන්නේ කියලා ඒ විදිහට හිතාගෙනයි මේ ශීලය රකින්න ඕනේ. ඒක ශක්තියක් වෙනවා භාවනාවට. ඒක පිහිට කරගෙන එතකොට එයින් පිට හිත යන්නේ නැහැ. තමන් කර පාප කර්මවලට දැන් මේ ශීලයේ තියෙන විශේෂ ශක්තියක් තමයි ශීලාදිෂ්ඨානය තුල. ඒ අදිෂ්ඨාන ශක්තිය පිහිට කරගෙන අතීත සිද්ධි හිතට කඩාගෙන ඉන්නේ නැහැ. අද දවසේ මම ශීලයේ පිරිසුදුයි. මේ ශීලයේ පිරිසුදු මට මගේ භාවනාවට උපකාර වේවා. භාවනාව දියුණු කරගන්න උපකාර වේවා කියලා ඒ ශීල ශක්තිය අදිෂ්ඨාන ශක්තිය උඩ භාවනා කරනවා නම් භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ තම තමන්ගේම විමුක්තියට උපකාර වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටි වශයෙන් දක්වලා තිබෙන සම්මා දිට්ඨියේ මේ කියන දක්වලා තිබෙන සීලය. එතකොට ඒ විදිහට සීලයකින් හිත තැන්පත් කර ගැනීමෙන් සමාධියෙන් ඊළඟට මේ සිතේ සම්පූර්ණ ශක්තිය දැන් එදිනදා ජීවිතයේදී අපි මේ සිතේ ශක්තිය නිතාම සුළු කොටසයි ප්‍රයෝජනට ගන්නෙ. සිත විසිරිලයි එදිනදා කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා අපි සිත විසිරුවාගෙනමයි ජීවත් වෙන්නේ. ඒක නිසා සිතේ ඇති නියම තතු තමන්ට පෙනින්නේ. ඒක නියම ශක්තිය තමන්ට වැටහෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කමඨහනක ඒ අරමුණක සිත පිහිටුවා ගැනීම කළ යුතුයි බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ අරමුණත් කුසල් අරමුණක් වෙන්න ඕන. අකුසල් අරමුණක් නොවේ. තමන්ගේ හිතේ වැඩිමිට උපකාර වෙන යම් කිසි අරමුණක් වෙන්න ඕන. ඒ විදිහට මෛත්‍රී භාවනාව නම් සුවපත් වෙත්වා බුදු පියාණන් වහන්සේ පිළිබඳව නම් භගවා රහං ආදී පදයක්. ඒ විදිහ යම් කිසි කමඨහනක් තමන් නිතර වඩනකොට ඒකෙම ඒ විසිරෙන සිත ඉවත් වෙලා ඒක අරමුණ කර පිහිටෙනවා. ඒක තුලින් සිතේ සම්පූර්ණ ශක්තිය තමන්ට උරදා බලන්න පුළුවන්. ඒ විදිහට සමාධි මට්ටම් වශයෙන් ඇතම් කෙනෙකුට කායික සුවයකුත් ඒකම ලබා ගන්න පුළුවන්. විසුණු සිත ඇත්තා සැපත සොයන්නේ බාහිර දේවල් වලින්. බාහිර දේවල් වලින් සාපු වලින් සොයන්නේ සැපත. නමුත් සිත සමාධිමත් කරගත්තු තැනැත්තා සැපත එතනමයි. බුදු පියාණන් වහන්සේ ඒ දෙක උපමා කරලා දක්වන්නේ ලෝකයා මේ පංචකාම සම්පත්තිය කියලා විඳින එක හරියට උපමාවට දක්වන්නේ. ඒකත් සමාධි සුවයත් අතර වෙනස දක්වන්නේ හරියට කුඩා දරුවෙක් කිසිවක් නොතේරෙන කුඩා දරුවෙක් මව්පියන් නැති වෙලාවේ මලමුත්‍ර එක්ක සෙල්ලම් කරනවා වගේ පංචකාම සම්පත්තිය කියලා. අර සමාධියට උපමා කරනකොට අන්නේ විදිහ උපමා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ විදිහට සමාධියකින් සිත තැන්පත් වුණාට පස්සේ ඔන්න ඊළඟට ලෝකේ තමන්ගේ ජීවිතය තමන්ගේ කය දිහා බැලුවත්, හිත දිහා බැලුවත්, වේදනාව දිහා බැලුවත් ඒ හැම එකක්ම ඊට වඩා සාමාන්‍ය ලෝකයාට වැටහෙන ආකාරයට වඩා සියුම් ආකාරයකින් වැටෙන්න පටන් ගන්නවා. ඒක තුල බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ ඒ සත්‍ය ධර්මතාව අනිත්‍යතාව පැහැදිලි වෙනවා. හැම දෙයක්ම ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්ත බව. ලෝකයාට ඒක පෙනෙන්නේ නැත්තේ ඝන සංඥාව කියලා කියන ඒ ආවරණයෙන් කඩතුරාවෙන් වැහිලායි තිබෙන්නේ. මුළු මහත් ලෝකයම තරා ආවරණයකින් ආවරණය වෙලායි තිබෙන්නේ. ඒක අර ලෝකයේ පැවැත්මට සංසාර පැවැත්මට උපකාර වෙනවා. මෝහය වැඩෙන්න උපකාර වෙනවා. මෝහය අවිද්‍යාව තුලයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අවිද්‍යා නීවරණ කියලා කියන්නේ. අවිද්‍යාව කියන එක කඩවැස්ම. ඒකෙන් වහලා තණ්හාව කියන බන්ධනයෙන් බැඳලායි මේ සංසාරي අපි අරගෙන ගිහින් තිබෙන්නේ. අන්න ඒක නිසා එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ මේ ගාථාව තුලින් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ මේක අර උදාන ගාථා කියලා කියන ප්‍රීති වාක්‍යයක් මෙතන ප්‍රකාශ කළේ කියන තමන් වහන්සේ පිළිබඳව. ඒක ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන අපිත් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ විමුක්තියට ලං වෙන්න ඕන. සමාජ සම්මත නොයෙකුත් විමුක්ති තිබෙනවා. නොයෙකුත් විදිය විමුක්ති මේ පින්නතුන්ට අහන්න ලැබෙනවා. ඒ හැම එකක්ම తాවකාලික විමුක්ති. ඒ විමුක්ති වලින් සමහර විට තව තවත් සංසාරේ බැඳෙනවා. ඒකක්වත් නියම විමුක්තිය නෙවෙයි. බුදු පියාණන් මහසේ දක්වා වදාළ මෙන්න මේ විමුක්තිය තමයි නියම විමුක්තිය. එක එක පුද්ගලයාට සමාජයක් වශයෙන් ගත්තොත් ඒ සමාජයේ එක උගත් නුගත් දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. ඒ තැනැත්තා මෝරලා සිටිනවා නම් මේ විමුක්තිය ලබා ගන්නට ඒකත් නිකන් ලැබෙනවනේ. ඒ සඳහා උත්සාහ යොදනවා නම් ඒ තැනැත්තාට ලබා ගන්නට පුළුවන්. අමුතු ගෙවිල්ලක් අමුතු වියදම් කිල්ලක් නැතිව තමන් දරන ප්‍රයත්නයේ ඒකාන්ත ප්‍රතිඵලය හැටියට. අන්නේක නිසා අපි මේ බඳු දවසක බුද්ධ ශාසනයක් ගෙන යාම කියලා කියන්නේ බුද්ධ ශාසනයක් පවත්වා ගැනීම කියලා කියන්නේ ඒකට අනුව ජීවත් වීමයි. බුද්ධ ශාසනය ඇත්ත වශයෙන්ම අර හදවතින් හදවතට යන පණිවිඩයක් වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් එක ධර්ම මාර්ගයේ ගමන් කරන අය උනුන්ට උපකාර වෙමින් යන ගමනක් මේක. ඒ සම්බන්ධය තුලින් මේ ශාසනයක් පවතින්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලාට කල්‍යාණ මිත්‍ර හැටියට හිටියා සංඝයා වහන්සේලාත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ ගිහි පින්වතුන්ට අනිත් හැම දිනාටම ওই විදිහට මේ ශාසනයක් පවත්වන්නේ. ඒ හැම දිනෙකම නිවනයි මුල් තැන තිබුවේ. නිවනටයි මුල් තැන දුන්නේ. මොකද බුදු කෙනෙක් උපදින්නේ ඔන්න ඔය පණිවිඩයේ දේශනා කරන්නයි. ඒක තමයි අර අතීතයේ ගාථාවක් එහෙම තියෙන්නේ. නහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගත අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා. සාමාන්‍ය ලෝය අනිකුත්ය ගවයින් හැටියට බල්ලන් හැටියට වෘත රැක්ක ඒවත් ඒ විදිහේ සාමාන්‍ය වෘතයක් දේශනා කරන්න නෙවෙයි බුදු කෙනෙකුන් ලෝකේ උපදින්නේ බුදුවරු උපදින්නේ අකුරු අටකින් යුත් පද තුනකින් යුක්ත අමුතු සත්‍යයක් ප්‍රකාශ කරන්නයි. එතකොට එතනින් සඳහන් කරන්නේ අනිච්ඡං දුක්ඛං අනත්තා. අනිච්ඡං දුක්ඛං අනත්තා කියලා මේ ත්‍රිලක්ෂණය මෙන්න මේක හෙළි කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීව දාරන්නේ. එතකොට මේ වෙසක් දවස කියලා කියන්නේ අන්න අර බුදු පියාණන් වහන්සේ දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතේ අර දීර්ඝ කාලයක් බෝධි සම්භාර පෙළුවේ අපි හිතන්න ඕන අප සඳහායි කියලා මම සඳහාම මේ බුදු වෙන්නයි මේ උත්සාහ කරේ කියලා. එතකොට ඒ තරම් ඒ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරපු ඒ දීර්ඝ ගමනේ අවසානයේ බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ ගමන කෙලවර කරයි කියලා. ගමන කෙලවර කරා. ඒ වගේම ගමන කෙලවර කරා වගේම ශෝකයෙන් තොරයි, ඇලුම් ගැටුම් ආදීන් තොරයි, සියලු පංචස්කන්ධයෙන් මිදුණා කියලා ඒ තමන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා අපි හැම දිනෙකම මේ බඳු අවස්ථාවක මෙන්න මේ නිවන් සිත නිබ්බාන මනසෝසියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ හැම කිසිම නිවන් සිතේ ජීවත් වෙන උත්සාහවත් වෙන්න ඕන. මේ හැම එකක් තුලින් අපි චතුරාර්ය සත්‍ය දකින්න ඕන. මේක මේ දුකක්. මේ දුකට හේතුව යටින් තිබෙන තණ්හාවක්. මේ තණ්හාවේ සම්පතනක සංසිඳුන නම් ඒ සංසිඳීම තමයි නියම සුවය. ඒකට ඇති මාර්ගය හරි දැක්ම ඉඳලා පටන් ගන්න මේ ක්‍රියාශීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අන්නේ විදිහට අවබෝධ කරගන්න ඕනේ. දිනදා ජීවිතය තුලින් එතකොට නිවන් මාර්ගයේ ගමන් කරනවා. තම තමන්ගේ தත්වය සමාජ தත්වයේ කෙබඳු වුණත් තමන් යන්නේ නිවන් මාර්ගයේ බය වය නැතුව කියන්න පුළුවන්. අන්නේ විදිහට වෙසක් දවසේ නියම අර්ථය තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වෙන උත්සාහ කරන්න ඕනේ. එතකොට අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් යම්කිසි සීලයක් සමාදන් වෙලා යම්කිසි භාවනාමය වශයෙන් චින්තා ඇති කරගත්තා. ඒ වගේම මේ අවස්ථාවේ ධර්ම දේශනාව තුළින් මේ පින්වත් පිරිසට අර අපි නිතර සඳහන් කරන ධර්ම දේශනාවක සාරය හැටියට සලකන්න පුළුවන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා අවතුල දිනු කරගත්තු යම් යම් ගුණ ධර්ම තිබෙනවා නිවන් සඳහා. අන්නේ ශ්‍රද්ධාවට උපකාර වෙන ශ්‍රද්ධාව වීරියට සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ධර්මයන් තමයි චිත්තසංතානෙ වැඩිමිට උපකාර වෙන ධර්ම දේශනකට ප්‍රයක් තිස්සේ සමන් දුන්නා. මේ තුලින් මේ පින්වතුන් ඇති කරගත්තු ඒ කුසල චේතනා රාශිය හැකිතාකිනේ මේ බුද්ධ ශාසනය පරිහානිය අවදීනික කෙලවර වෙන්න කලින් තම තමන් අර කියාපු ලෝකෝත්තර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදී මේ උතුම් ලෝකෝත්තර විමුක්තිය ලබා ගැනීමට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හැම ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එසේම මීට අපේ රැස් කරගත්තු දේශනාමය වශයෙන් රැස් කරගත්තු කුසල මේ ධර්ම ශ්‍රවණය වශයෙන් රැස් කරගත්තු කුසල ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් ඒ වගේම තම තමන්ගේ ඥාතින් ඇතුළු අවීචී සිට අකනිටා දක්වා වූ ලෝක සත්වයාත් පින් කැමති වෙනුවෙන් කැමති හැම දෙනාමත් මේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී හැකි තාක් තුමන සියලු සංසාර දුකින්වත් මිදලා අජරාමර සංසාර තුතුම මම මහණියන් සනසීමට පත් වෙනවා කියන ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා කියලා පින් දෙන්න එක්තාවතා චාමි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සංපදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානෝ ඉමිනා පුඤ්ඤ කම්මේන නාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන නාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන නාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවක්ඛන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං ලක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුද්ධි භවන්ති තේ භවතු සබ්බ මංගලං ලක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්ති තේ භවතු සබ්බ මංගලං ලක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්ති තේ අභිවාදන සීලිස නුච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනී වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.